Adică Catavă.
අයිබෝන් හැම කෙනාටම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා මීට දවසකට දෙකකට කලින් ලැබිච්ච නත්තලත් එක්ක. ඉතින් අන්ලිමිටඩ් ඉස්ත්‍රි වැඩසටහනේ අපි නත්තල ගැනත් අපිට මතක ඇති ගිය අවුරුද්දේ නත්තල් කාලේදී කතා කළා. විශේෂයෙන් බෙත්ලෙහෙමේ කිතුතුමන් උපදිනකොට අපේ රටේ හිටිය රජතුමන් කවුද කියලා තිබිච්ච යම්කිසි ආකාරයක පටලැවිල්ලක් අපි ලෙහලා දුන්නා. එතකොට ලංකාවේ මොන වගේ කාල සමයක්ද, මොන වගේ මොන විදිහ ලංකාවද තිබුණ කියන එක අපේ පුරාවිද්‍යා සහ ඉතිහාස ගවේෂණයේ ඔස්සේ අපේ මහාචාර්ය රාජසෝම දෙවියන් ඔබට පැහැදිලි කරා. එම වැඩසටහන දැකමුණ ඇති කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් ඒ වැඩසටහන යලිත් ප්‍රතිග්‍රහණය කරගන්න අපේ 39 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස. අපේ 39 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස. එතකොට ඒ ගිය දෙසැම්බරේ නත්තල කිට්ටුව කරපු වැඩසටහන 39 වෙනකොට මේ නත්තල ඉවර හැටි අපි කරන වැඩසටහන 89 බවට පත් වෙලා තියෙනවා. වැඩසටහන 89ක් අපි ඔබත් එක්ක මේ සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් අපි එහෙනම් අපේ වැඩසටහනට පිමිසෙමු. සුපුරුදු විදිහටම සර් අපිට ලැබිච්ච ප්‍රශ්න ඔස්සේ අපි අපේ මුල් අඩ හෝරාව ගත කරමු. අපිට ලිපි මගිනුත් ඔබට පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. අපි ඔබට සඳහන් කරා ඔබට කතා කරන්න පුළුවන් 0112553063 0112553063. නැත්නම් අපිට ඊමේල් මාර්ගයෙන් අපිට ප්‍රශ්න එවනවා නම් අපේ YouTube චැනලේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් වල, වැඩසටහනේ ඩිස්ක්‍රිප්ෂන් වල ඊමේල් පළ වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ මොහොතේ අපේ Facebook අඩවියට ගිහිල්ලා එහි තියෙන බැනර් එක පල්ලෑයන් හරි ඔය කොයි ආකාරනොත් එවන්න පුළුවන්. එහෙම නැත්නම් තැපැල් පෙට්ටිය 2045 කොළඹ, තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට අන්ලිමිටඩ් ඩිස්ත්‍රික් වැඩසටහනට ප්‍රශ්න එවන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට එවලා තියෙනවා නිවන්දම සමිත හිමි කියලා ස්වාමීන් වහන්සේ නමක්, මේ නිවන්දම ජායල නිවන්දම ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ප්‍රශ්න කීපයක්ම ඉවලා තියෙනවා මහාචාර්යතුමනි. එහි එක ප්‍රශ්නයක් තමයි මං සංක්ෂිප්තව ඒ ප්‍රශ්න කියන්නම්. මේ රුවන්වැලි සෑමලුවේ රුවන්වැලියට වැඳගෙන ඉන්න රජතුමෙකුගේ පිළිමයක් තියෙනවානේ. මේ පිළිමය ඔබතුමත් සඳහන් කරා මේක දුටුගැමුණු රජතුමාගේ නෙමේ, බාධිකාභය රජතුමාගේ කියලා. දැන් මෙච්චර මහන්සි වෙලා රුවන්වැලි සෑය හදපු දුටුගැමුණු රජුරුවන්ගේ පිළිමයක් එතන හදන්නේ නැතුව මොන එහෙකටද සර් බාතිකාභය රජතුමාගේ එකක් ඔතන හැදුවේ?
ස්වාමීන් වහන්සේ අහලා තියෙන ඒ ප්‍රශ්නේ, මේ කියන්නේ රුවන්වැලි
එක ප්‍රශ්නයක්,
එක ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා උන්වහන්සේ. ස්වාමීන් වහන්ස මේ දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිමාවක් හදන්නේ නැතුව බාතිකාභය රජතුමාගේ ප්‍රතිමාවක් එතන හදන්න හේතුව හැටියට ඔබවහන්සේකට හේතු අහලා තිබුණා. ඒ වගේම ඒ ප්‍රතිමාව බාතිකාභය රජුගේ කියලා කියන්නේ කොහොමද කියලාත් උන්වහන්සේ අහලා
තිබුණා. ඔව්.
ඒතොර ඇත්තෙම ඒ ප්‍රතිමාව යට මේ පාදමේ එක ගල් වලින් කරපු ප්‍රතිමාවක්. ඒ ප්‍රතිමාවේ පාදමේ මේ බතිකතිස කියන නම කොටා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ බාතිකාභය රජතුමායි කියලා. එතකොට ස්වාමීන් වහන්ස අපි මේ වැඩසටහනකත් අපි කතා කළා මේ බාතිකාභය රජතුමා රුවන්වැලි සෑය වෙනුවෙන් විශාල පූජාවක් කළ බව වංශ කතාවල සඳහන් වෙනවා. බාතිකාභය රජතුමාගේ පාලන කාලයේ එක්තරා අවස්ථාවක විශාල නියං සායක් ඇති වුණා. මේකට බලපෑවේ වැස්ස හිගවීම. අපි දන්නවා ලංකාවට හිටපු ගමන් ඒ වගේ විශාල නියං කාලවල වලට මුහුණ දෙන්න වෙනවා. බොහෝ වෙලාවට අට්ලාන්ටික් සාගරය හරහා එන නොයෙකුත් උණුසුම් වායු රැලි, දිය ඒ වගේ අපි දන්නවා එල් නිනෝ වගේ මේ සිද්ධි තියෙනවා. ඉතින් ඒවා බලපෑමෙන් අපිට නියං සායවල් ඇති වෙනවා. දැන් අපි හොඳට දන්න දෙයක් තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයට, ඒ කියන්නේ දකුණු පළාතටත් අවුරුදු කිහිපයකට සැරයක් එහෙම ලොකු නියං සායක් එනවා. ඉතින් ඒක ඉතිහාසෙත් වාර්තා වෙලා තියෙනවානේ බැමිණිටියා සාය කියලා. එතකොට මේ බාතිකාභය රජතුමාගේ කාලේ ආපු මේ වගේ ලොකු පායන කාලෙක දී රජතුමාට පෙනුණා හුඟාක පැහැදිලි දෙයක් තමයි කෘෂිකර්මය අඩපණ වෙනවා. මොකද වගා කටයුතු කරගන්න බැරි වෙනවානේ. ජලය හිගි ගියාම ප්‍රධාන ජලාශවල ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට පස ඕනවට වැඩිය වෙලිභාවයටපත් වෙනවා. එතකොට ඒ වගේ වුණාට පස්සේ ගොවිතැන් දැන් අපේ රටේ ප්‍රධානතම ජීවනාලිය වුණේ ඉතිහාසයේ පුරාම
කෘෂිකර්මාන්තය.
එතකොට බොහෝ වෙලාවට සාමාන්‍ය ගැමියෝ හේන් ගොවිතැන්වල යෙදුණා. සමහර දෙනා තෙත් ගොවිතැන්වල, ඒ කියන්නේ කුඹුරු ගොවිතැන්වල යෙදුණා. එතකොට මේ කුඹුරු දැන් හේන් වලට නම් වර්ෂා ජලය අපි දන්නවා මහ කන්නේ පටන් ගන්නකොට, මහ කන්නේ මෝසම් සුළං එනකොට අපේ ගොවියෝ කැලෑ කපලා ගිනි තියලා මේ හේන් කොටන්ඩ ලෑස්ති වෙනවා. ඉතින් අපේ හේන් වගාවෙන් ලොකු වැඩ කොටසක් කරුණා. මේ කුඹුරු ගොවි තැනනුත් විශාල අපි නිෂ්පාදනයක් කළා. ඉතින් නියඟයක් ආවට පස්සේ කෘෂිකර්මය බිඳ වැටනොයි කියන එක අපිට අහන්න දෙයක් නෙමේ. එතකොට රටේ ප්‍රධාන ජීවනාලිය වෙන්නේ කෘෂිකර්මය වුණහම රජ්ජුරුව වග කියන්නවා මේ කෘෂිකර්මය පවත්වාගෙන යන්න. මොකද එක පැත්තකින් මිනිසුන්ගේ ජීවන වෘත්තිය, මිනිසුන්ට ආහාර භෝග ඕන, සමහර අවස්ථාවල අපි මේ රටින් අපනයනය කරලා තියෙනවා ධාන්‍ය වර්ග. ඒතර ඒක එක විදිහෙන් ආර්ථිකයට සාධකයක් වෙනවා. මේවා ඔක්කොම නිසා රජු වග කිව්වා කෘෂිකර්මය මනාලෙස පවත්වාගෙන යන්න. ඒකනේ දස දහස් ගණන් වැව්හෙම හදලා තියෙන රජවරු නේද? ඇල මාර්ග හැදුවා, බිස්සෝකොටු දියුණු කරන්න රාජ්‍ය ආදායම යෙදුවා. ඉතින් මේ වගේ මේ රටේ කෘෂිකර්මය මැනවින් ආරක්ෂා කරගන්න හැම පාලකයෙක්ම තමන්ගේ අවධානය යොමු කළා තියෙනවා. ඉතින් දැන් මේ බාතිකාභය රජතුමාගේ කාලයේදී මේ ලොකු පායන කාලයක් ආවම රජ්ජුරුව මොකද කළේ? මේක මේ වගේ දෙයකට ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේද? වැස්ස නැහැ කියලා මොනව කරන්නද? අද කාලේ නම් පුළුවන් ඉතින් ওই වලාකුළු ඇදගෙන ඇවිල්ලා
රසායන
කෘතිම වැසි හදන්න පුළුවන් නේද? ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කළේ මොකද්ද? රජුරෝ විශාල පූජාවක් ලෑස්ති කළා මේ රුවන්වැලි මහසෑයට. ලෑස්ති කරලා මේ සමහර විට රජුගේ රාජසභාවේ හිටපු රාජකීය නක්ෂත්‍රවේදීන් එහෙම කියන්න ඇති. දැන් මේ විදිහටයි වෙන්නේ, මේ විදිහට මේ සුළං රටා මාරු වෙනවා, මේ ග්‍රහ තාරකා මෙහෙම යනවා, එනිසා ස්වාමීනි මේ කාලේ වෙනුවට වැස්සක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒ දැනුම අපේ
අයට තිබුණා,
දැනුම තිබුණා. ඒ විතරක් නෙමෙයි, මේ දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන වෙලාවේ ආපු රජුරෝ එතන ගියානේ, රජුරෝ ගියාම එතනට වැඩම මේ ආපු පිරිස අතර මේ භූකම්පන ගැන දන්න මේ විද්‍යාඥයෝත් ඇවිල්ලා හිටියයි කියලා කියනවා. ඒ කියන්නේ සීස්මික් සයන්ටිස්ට්ලා. අද සීස්මික් කියන්නේ පොළවේ
කම්පනයන්
තේරුම් ගන්න. එතකොට මේක රාජකීය
කොමස එහෙම කියන්නේ?
හා
එහෙම කියන්නේ කොහමද? ඒගොල්ලෝම ආවයි කියලා.
ඒක සඳහන් කරලා තියෙනවානේ, වංශ කතාවයි තියෙනවානේ ඒක. මෙහෙම මේ භූකම්පන ගැන දන්න අයත් හිටියයි කියලා. හරි. ඉතින් මේකෙන් අපිට පේනවා මේ අපිට අපේ දැනුම මහ විශාලයි. හරි. මම හරියටම මූලාශ්‍රය කියන්නම් ඒ විස්තරේ තියෙන එක උපුටා දක්වන්නම් ඒ සීස්මික් සයන්ටිස්ට්ලා ආවයි කියන එක. මොකද අපිට ඒ දැනුම තිබුණා. දැන් ওই රුවන්වැලි සෑය හතර වටේ විශාල ගල්කණු හතරක් ඉඳෙව්වයි කියලා කියන ඉන්ද්‍රකීල හතරක්. ඊට පස්සේ ඒ ඔක්කොම අකුණු සන්නායක හැටියට පාවිච්චි කරපුවා.
දැන් අපි ওই යූපස්තම්භය ගැන අපි කලින් කතා කරා.
යූපස්තම්භය කතා කරන්නේ ඉතින් අවසානයේදී ඒක අසාර්ථක වෙනකොට තමයි යූපස්තම්භය ගෙනල්ලා
ගර්භයේ
මැද්ද හිටවන්නේ. මොකද සූපේ ආරක්ෂා. ඉතින් ඒ නිසා මේ ස්ථිති විද්‍යුතය එහෙම නැත්නම් ඔය සීස්මික් පොළවේ තියෙන භූකම්පන පිළිබඳව ඒ දැනුම අපේ රටේ බොහෝ කාලයක ඉඳලා තිබුණා. ඉතින් මං කිව්වේ බාතිකාභය රජුරන්ට මේ වගේ විද්‍යාඥයෝ නක්ෂත්‍රය අහස ගැන දන්නයි කියන්න ඇති ස්වාමීනි, ඔබ වහන්සේ මෙහෙම දෙයක් කරන්න, ජනතාවගේ තියෙන මේ නොසන්සුන් භාවය සංසුන් කරගන්න ඕන, මේ ඉඳා ඔබ වහන්සේ මෙහෙම පූජාවක් පවත්වන්න, මේකේ ආශිර්වාදය ඉල්ලන්න මහමෙත් මහතූපෙන් කියලා එහෙම කියන්න ඇති, උපදෙස් දෙන්න ඇති. ඉතින් රජ්ජුරුව විශාල පූජාවක් ලෑස්ති කළා. ඒ පූජාවේ එක දෙයක් තමයි බාරයක් රජ්ජුරුව උනේ, අර මේ රුවන්වැලි සාය පබළු වලින්
වහනවයි
කියලා. ඊට පස්සේ විස්තර දෙනවා බාතිකාභය රජ්ජුරුව මළුවේ වැදහොත් නිදාගෙන හිටියයි කියලා, වහිනකන් නැගිටින්නේ නැහැ කියලා. එතකොට ඊට පස්සේ වර්ෂාව ආවය, වර්ෂාවේ වැටුණ අය රසේ රජුරු අපි දන්නවා පාවාල ජාලාගේ ඉඳ රෝමානුක දේශයට පබළුගේ ඉඳ. ඉතින් මේ විශාල පින්කම, මේ විශාල ප්‍රාතිහාර්යයක් වැනි දේ කටයුත්ත කරපු නිසා රජ්ජුරුව සහ රුවන්වැලි සෑය අතර තියෙන සම්බන්ධතාව ජනමතකය තුල සෑහෙන කාලයක් තිබුණා. මෙන්න මේ ප්‍රතිඵලය නිසා තමයි ස්වාමින් වහන්සේ බාතිකාභය රජතුමාගේ ප්‍රතිමාවක් මේ රුවන් වැලිසෑ මළුවේ නිර්මාණය කරන්නට ඇත්තේ කියන එක ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාඥයින්ගේ අදහස වෙනවා. ඉතින් ඒ නිසා මේ සමහර අවස්ථාවල බොහෝ දෙනා මේ ඒ රූපය දුටුගැමුණු රජතුමාගේ රූපයයි කියලා පාලකින්ව පවා වරද්දලා
කියනවා.
ඒක සුදුසු නෑ.
දැන් සමහරවල් ඉස්කෝල ළමයි වරගෙන ගියාමත් මේ මම දැකලා තියෙනවා මේ දුටුගැමුණු රජුරු තමයි
ඉන්නේ කියලා කියන්නේ.
ගාලේ කොටලම තියෙනවා දුටුගැමුණු රජුරු නෙමෙයි කියලා.
ඔව් ඒක තමයි. එහෙම හිතන එක සාධාරණයි. මොකද මේ වගේ විශාල ස්තූප කර්මාන්තයක් කරන්ඩ මූලිකත්වයේ
ගත්ත කෙනාගේ කියලානේ අපි අපේ දැන් අපේ ජීවන කාලය අත්දැකීම් තියෙන්නේ.
අත්දැකීම්
කියන්නේ දැන් තියෙන සෙල්ලිපි වල ඔය ලිස්ට් එකම ගහන්නේ දැන් ඉන්න කට්ටියගෙනේ.
කට්ටියගෙනේ. ඉතින් අර මේ මෙහෙම নমස්කාර ඉරියව්වෙන් සිටින ටිකක් ඛාදනය වෙච්ච පිළිමයක් තියෙනවා ඒ මළුවේ. ඒක බාතිකාභය රජතුමාගේ කියලා අපි දරුවන්ට උගන්වන්න ඕනේ. ඒ වගේම අපේ ගුරු මහත්ම මහත්මීන් ඒ ස්ථානයට දරුවෝ අරන් යනවා නම් මං හිතනවා මේ බාතිකාභය රජතුමා රුවන්වැලිසෑයේ කරපු පූජාව ගැනත් එතුමාගේ කාලේ රෝමානුක දේශයට රෝමයට පබළු ගේන්න තානාපතිවරු ගිය කාරණේ ගැනත් පැහැදිලි කරලා දෙනවා නම් දරුවන්ට තමන්ගේ ඉතිහාසය ගැන ලොකු හැඟීමක් ආඩම්බරයක් ඇති වෙයි කියන එකයි අපේ විශ්වාසය.
ඔය පාවාලජාලා ගැන කතා කරේස අපි 60 65 වෙනි වැඩසටහනේ.
ආ 65 වෙනි වැඩසටහනේ අපි දැන් මේ 80 ගණන් වල ඉන්නේ.
89 ඉන්නේ.
89 ඉන්නේ. ඉතින් අපි හුඟක් ඉස්සරලා කතා කරලා තියෙනවා. එතකොට අපේ මේ ස්වාමින්වහන්සේ නිවන්දම ස්වාමින්වහන්සේට පැහැදිලි ඇති ඒ විදිහයි කියලා. ඊළඟට උන්වහන්සේ කියලා තිබුණා මේ තිවංක පිළිමයේ තියෙන චිත්‍රවලින්
අපේ ඇඳුම් පිළිබඳව
රාජකීයන්ගේ ඇඳුම් පිළිබිඹු වෙනවද කියලා. ඉතින් බොහෝ වෙලාවට අපේ රජවරු බෝධිසත්වවරු හැටියටයි පෙනී සිටි. අපි දන්නවා බදුලු ටැම් ලිපියේ මේ ලංකාවේ බෝධිසත්වවරයෙක් ඇරෙන්න වෙන කෙනෙකුට රජ කරන්න බෑයි කියලා ප්‍රකාශයක් තියෙනවා. ඉතින් බෝධිසත්වවරු කියන කට්ටියගේ ප්‍රතිමා ලක්ෂණ දිහා බැලුවහම අපි මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා අපට තියෙනවා, අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමා අපට තියෙනවා. ඉතින් රජෙක් බෝධිසත්වවරයෙක් හැටියට සැලකුවා නම් සමහර විට රජවරු ඒ බෝධිසත්වවරුන්ගේ ඇඳුම් ඒ විදිහට ප්‍රතිමා කලාවේ සාහිත්‍ය විස්තරවල තියෙන නොයෙකුත් ඇඳුම් ඒවා රජවරු පරිහරණය කරන්න ඇති. ඉතින් ඇත්තෙන්ම අපි එක දවසක මේ කඳවුරු සිරිත ගැන මතක් කළා. ඒ කඳවුරු සිරිතේ සඳහන් කරලා තියෙනවා රජුරෝ ඒ සතියේ එක එක දිනවල අඳින ඇඳුමේ පාට වර්ගය නැකත් සම්බන්ධයෙන් ඒ සුබ මුහූර්ත තීර්ථ දිහා බලලා රජුරෝ ඇඳුමේ පාට වෙනස් කරන හැටි ගැන කදිම විස්තරයක් කඳවුරු සිරිතේ තියෙනවා. ඉතින් මේවා බොහොම සවිස්තරාත්මකයි, ලොකු දැනුමක් මේව ඇතුළේ තියෙනවා. ඉතින් ඇත්තෙන්ම මේ උන්වහන්සේ සඳහන් කරා වගේ අපේ නිවන්දම හාමුදුරුව මේ රජ ඇඳුමයි බෝධිසත්ව ඇඳුමයි අතර ලොකු සමානතාවක් තිබිච්ච බව අපිට පේනවා මේ බාතිකාභය රජතුමාගේ ප්‍රතිමාව බැලුවහම. බාතිකාභය රජතුමාගේ ප්‍රතිමාව ඇරුණහම අපට තව ප්‍රතිමා දෙකක් තියෙනවා රජවරුන්ගේ කියලා නිශ්චිත කරන්න පුළුවන්. එකක් සිරිපාදේ යනකොට ඔය බගවාලෙන කියලා ගල්ගුහාවක් හම්බෙනවා. මේ බගවාලෙන මං ගිලිමලේ පැත්තෙන් යනකොට, රත්පුර පැත්තෙන් යනකොට,
දැන් සිරිපාය සමය පටන් ගත්තනේ,
පටන් ගත්තනේ,
යන ගමන් බලන් යන්න පුළුවන්
බගවාලෙන. ඒ බගවාලෙනේ තියෙනවා කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් ලියවපු කුඩා සෙල්ලිපියක්. ඒ වගේම එතන ඇඳලා තියෙනවා කීර්තිශ්‍රී නිශ්ශංක මල්ල රජුරන්ගේ රූපේ කියලා. මේ එතන යටින් ලියලා තියෙනවා මෙන්න මේ චක්‍රවර්ති නිශ්ශංක මල්ල මේ සිරිපා වඳින්නේ මෙහෙමයි කියලා. එතකොට එතන අපි දන්නවා මේ රජකගේ රූපයක් තියෙන කියලා. ඒ වගේම දඹුලු විහාරයේ එක ගුහාවක කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ ප්‍රතිමාවක් නෙලලා තියෙනවා. ඉතින් ඒ කාලේ වෙනකොට නම් අර දකුණු ඉන්දියානු ආභාෂය අපට හුඟක් ලැබුණා. එතකොට හුඟක් වෙලාවට දකුණු ඉන්දියානු ප්‍රභූවරුන්ගේ නායකර වංශික ප්‍රභූවරුන්ගේ ඇඳුම් තමයි ඒ කාලේ රජවරුන්ගේ ඇඳුම් හැටියට අපට පේන්නේ. ඒ නිසා අපිට ඒකෙන් ලොකු අපේ සම්ප්‍රදාය පිළිබඳ අදහසක් ගන්න අමාරුයි. නමුත් මේ බාතිකාභය රජතුමාගේත් ඒ වගේම ඒක තමයි මම හිතන්නේ හොඳම අනුරාධපුර යුගයට අයිති. ඒක තමයි හොඳම නිදර්ශනය.
කියන අපිට පන පිහිටවල කියන්න පුළුවන් පිළිමේ ඕක තමයි.
පිළිමේ සහ ඒකේ ඇඳුම් අරෝම ඇඳගෙන ඉන්න හැටි. ඉතින් මේ බෝධිසත්ව රූපයි රජ රූපයි අතර තියෙන ඇත්තෙම ලංකාවේ තියෙන හුඟක් ප්‍රතිමා රජ රූප කියලා කියවට බෝධිසත්ව ප්‍රතිමා. මේ ওই බාතිකාභය රජතුමාගේ නම යටින් ලියලා තියෙන නිසා අපි දන්නවා ඒක බාතිකාභය රජතුමාගේ කියලා.
හරි අපි ඊළඟ ප්‍රශ්නයට යන්න ඉස්සෙල්ලා ඔබට පුංචි මතක් කිරීම කීපයක් කරන්න තියෙනවා. ඒ තමයි අපේ සීගිරි ගමන අපි ලබන අවුරුද්දේ සිදු කරන්න කීප විටක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක හින්දා ඔබ මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග සීගිරිය දවසක් ගත කරන්න කැමති නම් ඔබව සියලු පහසුකම් සහිතව අපි එක්කන් යන සූදානම්, කෑම බීම ප්‍රවාහන පහසුකම් සියල්ලම සමග. ඉතින් ඔබට පුළුවන් අපි ඔබ දකින්න ඇති අපේ පරණ මැඩසටහන්වල අපි මේ පිළිබඳව සටහන් පවා ගෙනත් තිබ්බ රූ සටහන් පවා ඔබට පුළුවන් අපිට කාර්යාලය වේලාවක 0112 57 80 කියන දුරකථන අංකයට කතා කරන්න. මේ YouTube බලන කට්ටියට නම් මෙතන පළ වෙනවා. නැත්නම් මේ මොහොතේ ඔබ අපිව අහගෙන ඉන්නවා නම් රේඩියෝ එකෙන් 0112 55 33 63 01 2 55 33 63 කියන අපේ මැදිරියේ දැන් මේ මොහොතේ අපි ඉන්න තැනට කතා කරන්නත් පුළුවන්. නැත්තම් කාර්යාලය දුරකථනයට කතා කරනවා නම් 01 2 50 70 80 කතා කරන්න. නැත්තම් අපේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අනිකුත් සියලු මාර්ග ඔස්සේ අපිට අපේ අපෙන් ඒ ගැන විමසන්න පුළුවන්. ඒකම ඉදිරි අවුරුද්දේදීත් අපි වෙනද වගේම අපිට අනුග්‍රහය දක්වන අපිට පහසුකම් සපයන උදවියගෙන් අපි උදවිය සහ ඔබත් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඕන් වගේම අපිත් එක්ක මේ ගමන යන්න අපිට උදව්පදව් කරන්න අපි බොහොම ආදරෙන් ඒවත් බාර ගන්න කැමතියි. ඉතින් මේ දුරකථන අංකයන් ඔස්සේ ඒ පිළිබඳව සම්බන්ධතාවයනුත් ඇති කරගන්න පුළුවන්. දැන් අපේ මහාචාර්යතුමා මේ රුවන්වැලි සෑය සහ බාතිගාභය රජතුමා ගැන කතා කරපු හින්දා අපි අපේ දැන් අද 89 වෙනි වැඩසටහන අපේ 37 වෙනි වැඩසටහනේ ඉඳලා 42 වෙනි වැඩසටහන දක්වා වගේ වැඩසටහන් මාලාවක්ම අපි රුවන්වැලි සෑය ගැන සර් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින් ගිය අවුරුද්දේ දෙසැම්බර් අන්තිම සහ ජනවාරි අතර කාලය තුළ තමයි අපි රුවන්වැලි සෑය පිළිබඳව අපේ මහා ස්තූපය පිළිබඳව අපි කතා බහ කරේ. වැඩසටහන් කීපයක්ම අපි ඒ පිළිබඳව කතා බහ කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසරේදී පුළුවන් වුණොත් ඒ රුවන්වැලි සෑය පමණක් නෙමෙයි අනුරාධපුර ඒ පුරාවිද්‍යා පරිශ්‍රයේ ඉඳගෙනත් ඔබ වෙනුවෙන් වැඩසටහනක් ගේන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු සර්. දැන් මේ සර් අර දෙබරට ගල් ගැහුවා වගේ වැඩක් කිය සතිය කළානේ මේ ධර්ම ධාතුව වෙලෙන්දෙක් අරන් ඇවිල්ලා මේ ධර්ම ධාතුව ගැන පැහැදිලි කරානේ. හැබැයි ඒ පැහැදිලි කරත් පැහැදිලි නොවිච්ච අයත් ඉන්නවා.
ඔව්.
අපැහැදිලි තැන් මතු කරලා තිබ්බා සර්.
ඔව් ඔව්.
අපි ආයේ පොඩ්ඩක් ඒ ගැන මං හිතන්නේ ඒවා අපි निराකරණය කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා මහත්මයා.
ඔව් ඇත්තෙන්ම මටත් හුඟක් දෙනා අහලා තිබුණා ඒක පැහැදිලි කර ගැනීම සඳහා. ඉතින් ඔබ කිව්වා මේ හුඟක් සමහර අයගේ අදහස් තිබුණ අය ඒකට ප්‍රතිවිරෝධී
ආකාරයට ඇයි ධර්ම ධාතුව ත්‍රිපිටකයට ගත්තේ නැත්තේ කියලා සමහර අය ප්‍රශ්න කරලා තියෙනවා.
ඔව් එහෙම මේ ඉතින් මං හිතන්නේ නොවන් මේක බුදුදහම සහ ශාසන ඉතිහාසයේ පිළිබඳ ප්‍රශ්නයක් නිසා මේකට කවුරු හරි උත්තර දෙනවා නම් එහෙම ප්‍රාමාණික ඒක පිළිබඳ විශේෂඥයෙක් ඒකට උත්තර දෙන එක වඩා හොඳයි. අපි මතක් කළේ මේ ඉතිහාස කතාව කතා කරගෙන යන අතරතුර මේ ශිලාකාල රජතුමාගේ කාලයේදී කසීරට ගිය වෙළෙන්දෙක් මේ ධර්ම ධාතුව මෙහි අරගෙන ආවයි කියලා. ඒතර සමහර මහත්තුරු අහලා තිබුණා ධර්ම ධාතුව කියන්නේ භාණ්ඩයක්ද මොකක්ද කියලා. දැන් අද වෙනකොටත් එක මහත්මයෙක් අහලා තිබුණා අපේ පිළියන්දලේ ඉන්න අපේ හිතවත් නන්දසිරි මහත්මයා අහලා තිබුණා මේ ධර්ම ධාතුව මේ ලියලා ගෙන ආපු එකක්ද ඔය වගේ නොයෙක් නොයෙක් ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම ඒක
මොකද අපි අපේ රටට ගෙන ආපු ඒවා පිළිබඳ අපිට භෞතික කාරණා තියෙනවනේ. දැන් බෝධින් වහන්සේ ඒක භෞතික
වරනවා.
දළදා වහන්සේ භෞතිකව
ගෙනාවා.
ඔව්.
ඉතින් ඒ නිසා මේක ත්‍රිපිටකයට වැද්දගත්තේ නැත්තේ ඇයි? ඒව මේ ඔක්කොම ඒවා ධර්ම කාරණා. ඉතින් මම මේ වෙලාවේ මේ වැඩසටහන අපි ඉතිහාසය ගැන කතා කරන වැඩසටහනක් නිසා අපි අපේ මාවත අපි නිවැරදිව හඳුනාගෙන නාභිගත වෙලා ඉදිරියට යා යුතුයි.
ඒ කියන්නේ මේ හතර මහයි මේ තමයි අපිට මඤ්ඤොක්ක උගුල්ලන්න පුළුවන්.
පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි අනිත් අයගේ වතුවල තියෙන දේවල් අපි කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂඥයෝ එක කරන්න ඕන. ඉතින් අහලා තියෙනවා හොඳයි ත්‍රිපිටකයට වැද්දගත්තේ නැති හේතු එක එක අය එහෙම කියනවා ඇති. නමුත් මම දන්න විදිහට නම් හරිය පරේසන සූත්‍රයේ මේ මහා කාශ්‍යප හිමියන් බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණය සිද්ධ වෙච්ච වෙලාවේ අර කට්ටියක් එක්ක ඇවිදගෙන පාරේ යනකොට ඒත හේ හිටපු බුද්ධ පබ්බජිත වයසට ගිහිල්ලා මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් අර නොගැලපෙන වචනයක් කිව්වයි කියලා අපි හය පන්ති ඉතිගෙනගෙන තියෙනවානේ. හරි මොකටද ඔය
අපිට කරදර කරපු කෙනෙක්ගේ
මේ අපවත් වුණාම අපි මොකටද දුක් වෙන්නේ, ගැන සතුටු වෙන්න ඕනේනේ. මේ
අපිට හැම වෙලාවෙම නීති දලා අපිව පාලනය කරන්නනේ
කියලා කියන්නේ
හැදුවේ කියලානේ
කිව්වේ. තියෙනවනේ ඉදං වෝ කප්පති ඉදං වෝ නකප්පති, මේක කැපයි මේක නොකැපයි කියලා කියපු එක්කෙනාගෙන මොකටද එයා නැති වුණාම දුක් වෙන්නේ කියපු වෙලාවේ හරි පරිසන සූත්‍රයේ පැහැදිලිව කියන දෙයක් තමයි කාශ්‍යප හාමුදුරුවෝ. අපි දන්නවා බුදුරජාන් වහන්සේගේ ඊටාම සමීපව හිටපු මහා තෙර නමක් මහා කාශ්‍යප හාමුදුරුවෝ කරන ප්‍රකාශය ඒ සූත්‍රයේ තියෙනවා. ඒක එක වචනයක් මම කියන්න, මොකද ඒක මට අයිති දෙයක් නෙමෙයි කතා කරන එක. ඒක ආගම පිළිබඳ විශේෂඥයෝ කතා කරන්න ඕන දේවල්. මේ මයං ධම්මංච විනයංච සංගායාම, ධර්මය හා විනය සංගායනා කළ යුතුයි කියලා කියනවා මිසක් පිටක දෙකක් ගැන ධර්මයයි විනයයි සංගායනා කරන්න ඕනයි කියලා කිව්වා මිසක් ඒ වෙලාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ අභිධර්ම පිටකයක් ගැන සඳහන් කළේ නැහැ.